Honorable Dr. Ramesh Patirina, you have 9 minutes.
කාර්ක සභානියෝජ්‍ය සභාපතිතුමනි අපි ප්‍රථමයෙන්ම ගරු මුදල් ඇමතුමා මේ සභාවේ ඉදිරිපත් කරන ලද වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ කතාවට පෙර අතු මම සඳහන් කරන්න කැමැති කාරණා තුනයි ඉරාන් වික්‍රමරත්න ඇමතුමා විසින් සඳහන් කළ මහ බැංකුව විසින් මේ ණය නොගැවීම පිළිබඳ තීන්දුවට කැබිනට් අනුමැතිය ලබා ගත්තාද කියන කාරණේක ලබාගෙන තිබෙනවා අපි සඳහන් කරන්න අවශ්‍යයි ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි ජනතාව බඩු නැතුව පෝලිං වල දුක් විඳිනකොට ජනතාවට බඩු මිල අධික වෙනකොට महाजनता बलट पत्क राज्य खटियट महाजन नियोजन अब किसी सतुटा नीते इक सत्य कारण अभी एमति के अंदर अट राज्य हटियट में कटोत पालने कराट अब जनता हम विशाल विवेचन बदून सिद्धुलाते सतुट कारण नहीं किसी राज्य कमति ने हम बलट पत्क जनता पोलिंग दुख दिनों दिन बड़ नो पीड़ा विनो दिन भाई अतार्थ मूल दिन सिद्धुलाती बेनो एक काल से मेरा अति वेच कर्म कारण गणनावक निशा वर्तमान अभी मूल दिन श्रीलंका ලෝක යුද තත්ත්වයක් හමුවේ අධික ලෙස සැපයුම් දාපෙන් මිද වැටිලා සහ නිෂ්පාදනය අඩු වෙලා ඇතිවෙච්ච ගැටලුකාරී තත්ත්වය. ඒත් මේ තත්ත්වයන් පිළිබඳව මේ සභාවේ ඉහළට පහළට විශාල පිරිසක් දීර්ඝ සදහස් ප්‍රකාශ කළා. මේ අපි බදු අඩු කිරීම පිළිබඳව ප්‍රබල විවේචනයක් තිබෙනවා. අපි ගත්තු තීන්දුව නිවැරදි නොවන බව ආපසු හැරලා බැලීමේදී බොහොම පැහැදිලිව පේනවා. හැබැයි ඇයි ඒ අවස්ථාවේදී වැට් බදු අඩු කරේ? ඔබතුමාට මතක ඇති එතුමාලගේ රජයේ පැවති සමයේදී මේ වැට් බද්ද 15 දක්වා වැඩි කිරීම හරහා මෙරට ව්‍යාපාරවලට මෙරට ජනතාවට ඇතිවෙච්ච දැඩි පීඩනය පිළිබඳ දැඩි විරෝධයක් මතු වුණා. ඒ නිසා තමයි අපේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඒ වැට් වැලියු ඇඩඩ් ටැක්ස් ජනතාවගෙන් එකතු කරන බදු අඩු කරන්න අපේ රජයේ කටයුතු කළේ. ඒක යහපත් චේතනාවෙන් කළ යුතු කරපු කාරණයක්. හැබැයි ඒ තත්ත්ව යටතේදී මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් එහෙම කරාට පැවිදිච්ච කොරෝනා තත්ත්වයත් එක්කත් ව්‍යාපාර වල බිඳ වැටීම එක්කත් අපේ මූල්‍ය තත්ත්වේ ක්‍රමානුකූලව පහළ ගියා. අපි බලාපොරොත්තු වුණේ බදු අඩු කිරීමෙන් මේ රටේ ආර්ථිකයට උත්තේජනයක් ලබා දෙන්න. මේ රටේ ආර්ථික වඩාත් යහපත්ව ඉහළට වර්ධනය කරන්නට. හැබැයි අපි බලාපොරොත්තු දේවල් එහෙම සිද්ධු වුණේ නැහැ. මේ වැට් එකක් තිබුණා නම් කොරෝනා කාලෙදී ව්‍යාපාර සියල්ලම කඩන් වැටෙනවා කියන කාරණේ සිහිපත් කරන්න කැමැති. අපි ඒ කාලේ වැට් එක අඩු කරලා බදු අඩු කරා විතරක් නෙමෙයි මිත්‍ර ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි විශාල සහන ප්‍රමාණයක් ඒකා ලැබලා දුන්නා. ලබාගත්ු ණය කපා හැරියා. ණයවලට දීර්ඝ සහන කාල ලැබලා දුන්නා. ජනතාව අපහසුතාවෙන් හිටියේ. මේ කොරෝනා අර්බුදය නිසා අපි මුහුණ දුන්නු ඒ ආර්ථික අර්බුදය වඩාත් කෙටි කාලයක් තුළ උග්‍ර වුණා කියන කාරණය කවුරු පිළිගත්තත් නැතත් සත්‍ය කාරණයක් කියන එක අපි ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. මේ අර්බුදය මේ විදිහට මතුවෙන බව දැනගෙන තමයි මූලාසනාරූඪ සභාපතිතුමනි කොරෝනා අර්බුදය එන්නත් කලින් ජනාධිපතිව තීන්දුවක් ගත්තේ අපි තවත් මේ රටට අපේ ආණ්ඩු කාලේ විදේශ ණය ගන්නෙ නෑ කියලා. අපි ණය ගත්තේ නෑ. අපි ඒක නිසා තමයි තීන්දුව කරේ සමහර ව්‍යාපෘති වලට ගත්තු ණයත් අපි නතර කරනවා කියලා. අපි එහෙම නතර කරා. ඒක නිසා තමයි අපි තීන්දුව කරේ අපේ රටට අලුතෙන් වාහන ගේන්නේ නෑ කියලා. ඒක නැතිවම චොරුන්ටත් පොදුවේ රටට වාහන ගෙනාවේ නෑ. ඒ නිසා තමයි අපි තීන්දුව කරේ මේ රටේ වවන්න පුළුවන් සෑම දෙයක් මේ රටේ වවනවායි කියලා. ඒ නිසා තමයි අපි තීන්දුව කරේ මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම දෙයකම අපි ධෛර්ය දෙනවා, ධිරි දෙනවා, නිෂ්පාදනය වැඩි කරනවා කියලා අපි තීන්දුව කරේ මේ අර්බුදේ එන බව දැනුණු නිසා. හැබැයි අපි හිතුවට වඩා වේගෙන් අපේ පසුපස යම්කිසි අවාසනාවක් හඹාගෙන ආවා. එක පිට ආපු ස්වාභාවික ව්‍යසන කොරෝනා ඇතුළු ඒ වගේම ලෝක යුද තත්ත්වයන් එක්ක අපි ආ කොරෝනා වලින් මිදිලා හිසසුවන් හදනකොටම යුක්‍රේන, රෂ්‍යා, රුසියානු යුද්ධය ඇති වුණා. නැවත ගෑස් බිල, තිරිඟු පිට මිල, ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා අපිට දරා ගන්න බැරි පීඩනයක් එල්ල වෙලා තිබෙනවා. ඒ නිසා අපිට සෑම කෙනෙක් එක්කම මේ ගැටලුව පිළිබඳව විම කතා බහ කරලා විමසලා බලලා දේශපාලන පක්ෂ ભેදයෙන් තොරව මේක විසඳ ගන්න අවශ්‍යයි. හැබැයි අදත් මේ පාර්ලිමේන්තුව අපි දැක්කේ මොකද්ද? අද දවසෙත් අපි දැක්කේ දෙපැත්තට බෙදලා පුලල් කා ගන්න තත්ත්වයක්. අද නියෝජ්‍ය කතානායකතුමාට පත් කරන තරගයක් තිබුණා. අපි ගරු කරන මහත්වරු දෙදෙනෙක් සියබල පිටේ මැතුමත් අපි ගරු කරනවා. නිතියස් බාකිර් මාකර මැතුමාගෙන අපි අහලා තියෙනවා. එතුමා කඩ දැකලා තියෙනවා. අපි ගරු කරන මහත්වරු. අපි එකඟතාවයෙන් සෑම කෙනෙක් මාණ්ඩු පක්ෂය එකතු වෙලා ඡන්ද දුන්නා. අපි සුබපතුන සියඹල පිටේ මැතුමාට. ඒක පවා අද මේ ස්ථානයේ අර්බුදයක් වට පරිවර්තන ක්‍රමයට ඉදිරියට ගෙන යන්න කතා කරන්නේ කොහොමද අපි? මේ වගේ අවස්ථාවකදී මොන ගැටලු ඉතිහාසයේ තිබුණත් ජනාධිපතිතුමා අපි දන්නවා කීප වතාවක් දැන් යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ ගැටලු විසඳන්නට. මේ අපේ සහෝදර පක්ෂ පක්ෂ 11ක නියෝජිත මහත්වරුන් ජාතික සමගි සන්ධාන ආණ්ඩුවක් හදමු. ඒකේ විධායක සභාවට පක්ෂ නායකින් පත් කරගෙන කුඩා කැබිනට් මණ්ඩලයක් කැපකිරීම සහිතව යම්කිසි කාලයකට මේක විසඳන්න කටයුතු කරමු කියලා නැවත නැවත ඉල්ලීම් කරා. අපි දන්නවා මේ ගැටලුව මතුවෙච්ච වෙලාවේ සබ්‍රියමතුමාට කලින් අපි පෞද්ගලිකව දන්නවා ජනාධිපතිතුමා විරුද්ධ පක්ෂයේ මේ ආර්ථිකය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති මහත්වරුන්ට ආරාධනා කරා එන්න අපිත් එක්ක එකතු වෙන්න මුදල් ඇමතිකම් බාර ගන්න පෞද්ගලිකව කතා කරා අපි ඇමතිවරු සමහරක් අය මේ පිළිබඳව රට ගැන කැක්කුමක් තියෙන කවුරු හරි ඉන්නවා නම් ඇවිල්ලා ඉදිරිපත් වෙලා කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරා හැබැයි කවුරුත් බාරගත්තේ නැහැ බාරගත්තේ නැති කරුණු දෙකක් නිසා පළවෙනි කාරණේ පටු දේශපාලනය දෙවෙනි කාරණේ මේ අවස්ථාවේදී මේ වගේ වගකීමක් දරන්න තියෙන නොහැකියාව හැබැයි අපි ඔබතුමාට කියනවා මේ අර්බුදය කාලීනව ක්‍රමිකව සංකීර්ණ වෙලා අපේ හිස අපේ බලයේ තියෙන කාලේ අපේ අප අපත පැට වෙලා තිබෙනවා අපි ඒ වගකීමෙන් බැහැර වෙන්නේ අපි ඒ වගකීමෙන් පැනලා යන්නෙත් නැහැ ඒ නිසා අපි ආරාධනා කරලා තියෙනවා අපි තුන වුන් සද්භාවයෙන් ලැබලා උදව් කරයි කියලා එහෙම නොවුනොත් මේ රටේ අරාජකත්වයක් ඇති වෙලා ඒක වර්ධනය වෙලා රටේ සාමාන්‍ය ජනතාව අපිටත් වඩා අපහසුතාවට පත් වෙනවා ඒ නිසා ඒ වගකීම අපි බාර ගන්නවා ජනාධිපතිතුමාටත් අවශ්‍ය රජයටත් අවශ්‍ය හැකියතා ඉක්මනින් මේ රට නැවත යථාතත්වයට පත් කරන්න ඒකට උදව් කරන්නයි කියලා අපි මේ රට වෙනුවෙන් හිතන සෑම කෙනෙක්ගෙම අපි ඉල්ලනවා ඔබතුමාට පුළුවන් ඊට පස්සේ විරුද්ධ පක්ෂ මහතුරුන්ට ඡන්දයක් හමුවට ගිහිල්ලා ජනතාව ඉස්සරහට ගිහිල්ලා ඒ ඡන්දය පැවැත්වනකොට මේ රට ජනතාවගෙන් ජනතා වරම ලබාගෙන ඉදිරියට යන්න කටයුතු කරන්න පුළුවන් ඒක තමයි තියෙන හොඳම විකල්පය ඒ නිසා අපි මේ කරුණට අමතරව අපි ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි උදවට කරුණු කීපයක් පිළිබඳ සඳහන් කරන්න කැමතියි ඒක කරුණු කීපයක් අතරින් පළවෙනි කාරණේ තමයි අපේ රටේ තත්ත්වය පිළිබඳව විශේෂයෙන්ම අරගලය නිරත වෙන ගෝල් ෆේස් භූමියේ ඉන්න මේ රටේ ජනතාව තරුණ තරුණයන්ගෙන් විශාල ඉල්ලීමක් තියෙනවා වියතුන්ට බුද්ධිමතුන්ට මේ රට ඉඩ දෙන්නට කියලා පාලනේ බාර දෙන්නේ කියලා අපි දන්නවා මේ මොන දේශපාලන පක්ෂ බලයට පත් වුණත් ඒ වගේ සාධනීය තත්ත්වයක් ඇති වුණේ නැහැ මේ රටේ පහුගිය ආණ්ඩුව තියෙන කාලේ ආර්ථිකය පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන මහත්වරුතුමාලගේ පක්ෂය හිටියා. ඒ තුමලනේ මුදල් ඇමතිකම කරේ. හර්ෂ සිල්ලා මැතිතුමාවත් ඉරාන් මැතිතුමාවත් නෙමෙයි. වෙනත් පුද්ගල මුදල් ඇමතිකම කරේ. මේ රටේ සභාපතිතුමනි මේ රටේ විවිධ
ආයතන වල Minister, you have 2 more minutes.
I take 3 more minutes from Honorable Shehan MC doesn't speak. Okay? So අපි දන්නවා මේ රටේ අද තරුණය කිව්වට මේ පාර්ලිමේන්තුව තුලත් වියතුන් උගතුන් බුද්ධිමතුන් ඔක්කොම විශාල පිරිසක් ඉන්නවා සෑම කෙනෙක්ම හොරෙක් නෙමෙයි සෑම කෙනෙක්ම මේ රටේ මුදල් අවභාවිතා කරලත් නැහැ හොඳ පිරිසක් ඉන්නවා ඒ වගේම තමයි මේ රටේ ආයතනවල මේ අයවැය පිළිබඳ කාරණේ මුදල් පිළිබඳ කාරණේ අපි දන්නවා ඊයේ අලි සබ්‍රි මැතිතුමා කිව්වා වගේ රොනිද මෙල් මැතිතුමාගෙන් පස්සේ මේ රටේ අයවැය හලේකන හදලා තියෙන නිලධාරි මහත්වරු එක්කෝ පාස්කල් ලිංග මහත්මයා එහෙම නැත්නම් පීවී ජයසුන්දර මහත්මයා නැත්නම් අජිත් නිවල් කබ්‍රාල් හරි කවුරු හරි ආර්ථිකය පිළිබඳව අපි දැනුමක් තිබෙනවා කියලා හිතන පිරිසක් තමයි ආර්ථික කළමනාකරණය කරලා තියෙන්නේ අනිකුත් අංශවලත් එහෙමයි අපි මම පාලනය කරන වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විද්‍යාත්ම තීන්දුව ගන්න පොල් පර්යේෂණ ආයතනය නම් පොල් පිළිබඳ පොල් පර්යේෂණ ආයතනයෙන් තේ ගැන තේ පර්යේෂණ ආයතනයෙන් රබර් ගැන රබර් පර්යේෂණ ආයතනයෙන් කෘෂි කර්මාන්තේ කෘෂි විද්‍යාඥ උපදෙස් ලබා දෙනවා ඒ වගේම තමයි ආර්ථික ගැනත් හැබැයි සමහර තීන්දුව తీරන නිවැරදිව ක්‍රියාත්මක වෙලා නැහැ අද අපි කටයුතු කර අධ්‍යාපන අමාත්‍යංශ පිළිබඳ තත්ත්වයත් එහෙමයි අධ්‍යාපන අමාත්‍යංශය අධ්‍යාපනයේ දරුවන්ට ලබා දෙන අධ්‍යාපන තීන්දුව ගන්න ප්‍රධාන වශයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනය අපි හැම කෙනෙක්ම දන්නවා මේ රටේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න ඕනේ කියලා. හැබැයි පළවෙනි වසරේ ඉඳලා ඉංග්‍රීසි උගන්වන්න ජාතික අධ්‍යාපන ආයතනයේ හෝ මේ රටේ අධ්‍යාපනඥයින් හෝ ඒ අධ්‍යාපන විශේෂඥයින් කවුරුත් කැමති නැහැ. හැබැයි අපි අවශ්‍යතාවයක්. අපි පුනපුනා කියනවා. හරි අමාරු එක කරගන්න. ඒ වගේ තමයි ඔබතුමා දන්නවා විදුලි බල මණ්ඩලේ පාලනය කරන විදුලි ඉංජිනේරුවරු මේ රටේ මෙතුමලගේ ආණ්ඩු කාලේ දලාපු යෝජනා දහස් ගණනක් තිබෙනවා. එකක් දෙකක් නෙමෙයි දහස් ගණනක් තිබෙනවා. සූර්ය බලශක්තිය පිළිබඳව එකක්වත් ක්‍රියාත්මක කරන්න දෙන උන් කියන්නේ මොකද්ද? ග්‍රිඩ් එක බැලන්ස් කරන්න බෑ. හැමදාම හැවුවොත් කියන්නේ ග්‍රිඩ් එක බැලන්ස් කරන්න බෑ. හැබැයි කෝටි ගාණක් මහජන දේපල මුදල් අයවැයෙන් වෙන් කළා තියෙනවා. මේ රටවල් පාලනය කරන්නේ මේ අවුරුදු පහකට සැරයක් ඇවිල්ලා යන ඇමතිවරයෙක්වත් මන්ත්‍රීවරයෙක්වත් නෙමෙයි. ඇවිල්ලා යනවා සබ්ජෙක්ට් ගණන ගන්නත් අවුරුද්දක් හමාරක් යනවා. අඩිපත් හැරනකොට ඡන්දෙ පෙරදිලා ගෙදර ගිහලා. හැබැයි අවුරුදු 30-40 මේ අධ්‍යාපනයේද සෞඛ්‍යයේද විදුලි බලයේද ආර්ථිකයේද මර්මස්ථාන පාලනය කරන පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ මනස හදන්න නැතුව ඔවුන්ගේ ආකල්ප වෙනස් කරන්න නැතුව මේ රට ඉදිරි ගමනක් නැහැ. ඒ ඉදිරි ගමන ওই තරුණ තරුණයන් කියන විදිහට මන්ත්‍රීවරු වෙනස් වුණාට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා මිත්‍රෝනි අන්නේ වෙනස ඒ වෙනස මේ පණිවිඩය හරහා දේශපාලකින් පමණක් නෙමෙයි පෙර නිලධාරී මහත්වරු අදාළ විද්‍යාඥයින් විශේෂඥයින් ඉගෙනගෙන කටයුතු කරලා අපි විශ්වාස කරනවා එහෙම කරොත් විතරයි මේ රටේ යම්කිසි සාධන තත්ත්වයක් ඇති වෙන්නේ අපි ඔබතුමාට කියනවා මේ ආර්ථික කළමනාකරණය පිළිබඳ ගැටලුව 1970න් පස්සේ ප්‍රධාන වශයෙන් මේ රටේ ඇති වෙන්නේ ඇයි අපිට තියෙන බලය 3-2 බලයක් ලැබුණේ හැබැයි මේ රට ඉතිහාසයේ වැඩිම දේශපාලන ජයග්‍රහණ ලැබලා තියෙන කාටද JR ජයවර්ධන ජනාධිපතිතුමාට 1977 6-5 බලයක් ලැබුණා ඒ බලය කාගේ බලයේද පෙරලා දැම්මේ මේ රටේ ජාතික ආර්ථිකයක් හදන්න අපේ ඉතිහාසයේ වැඩිම වැඩ කොටස කරපු සිරිමාව බණ්ඩාරනායක මැතිනිගේ රජය පෙරලා දැම්මේ මේ රටේ කර්මාන්ත හදලා කඩදාසි කර්මාන්තද වාණි කර්මාන්තද සීනි කර්මාන්තද අත්‍යන්ත ප්‍රේෂ කර්මද කුෂි කර්මද මේ කර්මාන්ත සියල්ල හදපු දේශ ආර්ථිකයක් හදන්න උපරිමයෙන් කැපවෙච්ච බණ්ඩාරනායක මැතිනිට ගෙදර යන්නුනේ හයෙන් පහක බලයකින් තමයි පරාජයටපත් උනේ. කවදාවත් රටේ නායකත්වය දෙන්න බැරි වුණා. මේ රට ජනතාව වැළඳගත්තා විවෘත ආර්ථිකය. හැබැයි අපි කියන්න අවශ්‍යයි විවෘත ආර්ථික ක්‍රමයත් එක්ක ජනතාවගේ අතමිට සරු වුණා. විශාල පරිවර්තන වෙනසක් සමාජයේ සිද්ධ වුණා. හැබැයි ඒ සියල්ල එකතු වුණේ දේශීයත්වය යට කරගෙන කර්මාන්ත නැති කරගෙන අපේ කෘෂි කර්මාන්තය විනාශ කරගෙන. ඒ නිසා තමයි අද මේ වෙළඳ පරතරය ඩොලර් බිලියන 10ක් වාර්ෂිකව. අපි මේක පරතරය අඩු කරන්නේ කොහොමද? ඩොලර් බිලියන 10ක්. අපි පාරිභෝජනය කරන ප්‍රධාන භාණ්ඩ සියල්ල ඉන්ධන, යාන වාහන, ගෑස්, තිරිඟු පිටි, කිරි පිටි, ඖෂධ, පොහොර, අපේ රෙදිපිලි මේ සියල්ල පිටරටින් එන්නේ. මේ සියල්ල පිටරටින් මේ ඩොලර් බිලියන 10ක් අපි වාර්ෂිකව අඩු වෙලා යනවා. මේ ඩොලර් බිලියන 10 හැමදාම පුරවලා තියෙන ණය අරගෙන එහෙම නැත්නම් විදේශ රටවලට ගිහිලා ඒ ප්‍රේෂණ ටිකෙන්, එහෙම නැත්නම් මේ රට ආපු සංචාරකයින්ගෙන් මේ කරුණු නැතුව අපේ අපනයනය සාපේක්ෂ වශයෙන් හොඳ අලුත් පැත්තට වර්ධනය වෙලා නැහැ. අපේ අපනයනවල තාම ආදායම එන්නේ සාම්ප්‍රදායික අපනයනවලින්, තේ වලින්, රබර් වලින්, පොල් වලින් බිලියන 4යි, ඇඟලුම් වලින් බිලියන 6යි.
Honorable Minister, you have one more minute.
Thank you. මේ රටේ බිලියන 12න් 10ක් තාම එන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ අපි කරපු අපනයනවලින්. ඇඟලුම් වලින් බිලියන 6යි, තේ රබර් පොල් වලින් බිලියන 4යි. එහෙනම් අපේ අපනයන සංවර්ධනය වෙලා නැහැ. මොන ආණ්ඩුව බලයේ තිබුණාද 1977න් පස්සේ? මොන ආණ්ඩුව මේ රටේ තිබුණාද? අපනයන සංවර්ධනය වෙනුවෙන් කෙරලා තිබෙන කටයුතු ප්‍රමාණය ඉතාම අල්පයි. අපි මේ ආනයන ආදේශක හොයාගත්තේ නැත්නම්, අපි අපනයන සංවර්ධනය කරේ නැත්නම් මේ ප්‍රශ්නය අද බලයින් අපිට විතරක් නෙවෙයි, හෙට බලින් සෑම රටකටම බලපානවා. ඒ නිසා මේ පසුගිය කාලේ සිද්ධ වෙච්ච කරුණු කාරණා සියල්ල අපි යම් පවනකට මූල්‍ය ප්‍රතිපත්ති ගැටලුවක් සිදු වුණා නම් ඒ ගැන අපි පිළිගන්නවා වගේම, හැබැයි අපේ ආණ්ඩුව එනකොට තිබුණේ විදේශ අන්තර්ජාල ඩොලර් බිලියන 7.5යි, අපි බාර දෙනකොට අපිට 8.5යි, ඔවුන් බාර ගන්නකොට 7.5යි. ඒ ආණ්ඩුවත් ණයකවලා තියෙනවා, අපේ ආණ්ඩුත් ණයකවලා තියෙනවා. හැබැයි අපේ ආර්ථිකය හිර වුණේ, මේ ගමන අපිට යන්න බැරි වුණේ කොරෝනා අර්බුදය නිසා ඇතිවෙච්ච සංචාරක ව්‍යාපාරේ බිඳවැටීම, විදේශ ප්‍රේෂණ අඩුවීම සහ ආයෝජකීන්ට රටට පැමිණෙන්න නොහැකිවීම කියන කරුණු තුනත් ඇතුළත් වේ කියන කාරණේ සිහිපත් කරමින් ඉදිරියේදී අපේ රට ගොඩනගන්නට මේ විරුද්ධ පක්ෂයේ මැතුමල්ලා, අපි විරුද්ධ පක්ෂයේ දියතුමල්ලා ආණ්ඩු පක්ෂයේ මේ දෙක මාරුවේ. හැබැයි සෑම කෙනෙක්ම ජාතික වශයෙන් හිතලා තීන්දුව తీරන ගත්තේ නැත්නම් අදවත් අපේ රටට ඉදිරි ගමනක් නැහැ කියන එක සිහිපත් කරමින් ඉහළ රවුමට බොහොම ස්තුතියි.
Thank you. Honorable Charles Nirmanathan, you have 13 minutes.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, நாட்டினுடைய தற்போதைய நிலைமை தொடர்பாக நிதியமைச்சர் அவர்கள் நேற்று ஒரு கருத்துக்களை இந்த சபையில் தெரிவித்திருந்தார். அவர் கருத்துக்கள் தெரிவித்தபோது இந்த அரசாங்கத்தினால் எடுத்த தீர்மானங்களுடைய விடயங்கள் தொடர்பாகவும் கடந்த கால அரசாங்கத்தினால் எடுத்த தீர்மானங்களுடைய விளைவுகள் தொடர்பாகவும் குறிப்பிட்டிருந்தார். தற்பொழுது இதற்கு முன் பேசிய அரசாங்க சார்பான அமைச்சர்கள் கூட தற்பொழுது அரசாங்கம் எடுத்த தீர்மானம் தொடர்பாகவும் அதனால் மக்கள் பாதிப்படைந்தார்கள் என்பதையும் அவர்கள் வெளிப்படையாக ஏற்றுக்கொள்ளுகின்ற ஒரு சூழ்நிலை தற்பொழுது இருக்கிறது. ஏனென்று சொன்னால் அரசாங்கத்தினுடைய ஒரு தனி மனித அதிகாரம் வந்து தனி மனிதனிடம் இருக்கின்ற போது அந்த அதிகாரங்கள் எப்படி மக்களை பாதிக்கிறது என்பது இதற்கு மிகப்பெரிய ஒரு உதாரணமாக இருக்கிறது. அதாவது இந்த நிறைவேற்று அதிகாரமுள்ள ஜனாதிபதி முறை என்பது தொடர்ச்சியாக 77ஆம் ஆண்டு முதல் இருக்கின்ற காரணத்தினால் தற்பொழுது இந்த 2019ஆம் ஆண்டு நவம்பர் மாதத்துக்கு பிற்பாடு வந்த அரசாங்கத்தில் கூட 19வது திருத்தச் சட்டத்தில் இருக்கின்ற அதிகாரங்கள் காணாதென்று 20வது திருத்தச் சட்டத்தை முன்மொழிந்த அந்த அப்போதைய நீதியமைச்சர், தற்பொழுதைய நிதியமைச்சரும் கூட, அவர் கூட நேற்றையான உரையில் நிறைவேற்று அதிகாரம் முறை என்பது நாட்டுக்கு பொருத்தமில்லை என்ற கருத்தை கூறுகிறார். அதே அவர்தான் அந்த 20வது திருத்த சட்டத்தை முன்மொழிந்த அமைச்சரும் அவராகத்தான் இருக்கிறார். ஆகவே இந்த அரசாங்கத்தில் இருக்கின்ற சகல துறை சார்ந்த அமைச்சர்களும் ஒரு விடயத்தை ஏற்றுக்கொள்கிறார்கள், அந்த நிறைவேற்று அதிகார முறைமை என்பது இலங்கைக்கு பொருத்தமில்லை என்ற விடயத்தை அரசாங்கம் ஏற்றுக்கொள்கிறது என்பது வெளிப்படையாக தெரிகிறது. தற்பொழுது நாட்டினுடைய நிலைமை தொடர்பாக சர்வதேச நாணய நிதியத்தின் ஊடாகத்தான் இலங்கையை ஒரு சமநிலைக்கு கொண்டு வர முடியும் என்று நிதியமைச்சருடைய உரை இருந்தது. சர்வதேச நாணய நிதியத்தின் உடைய அந்த கருத்துக்களின் அடிப்படையில் இலங்கையை சமநிலைக்கு கொண்டு வருவதற்கு முன்பாக தற்பொழுது இருக்கின்ற நெருக்கடி நிலை தொடர்பாக அரசாங்கம் என்ன கருத்துக்களை வைத்திருக்கிறது அல்லது என்ன முயற்சிகளை எடுத்திருக்கிறது என்றால் அதற்குரிய முயற்சிகள் என்பது வெறுமனே சைவராகத்தான் இருக்கிறது. குறிப்பாக தற்பொழுது நாட்டில் இருக்கின்ற மக்கள், அது அரச சேவையாளராக இருக்கலாம், சாதாரண மக்களாக கூட இருக்கலாம், இன்றைக்கு மிகப்பெரிய ஒரு பொருளாதார நெருக்கடிக்கு ஆளாகியிருக்கிறார்கள். அவர்கள் தங்களுடைய வீட்டுக்கு தேவையான பொருட்களை பெற்றுக்கொள்ள முடியாத ஒரு சூழ்நிலை இருக்கிறது. குறிப்பாக எரிபொருள் பெற்றுக்கொள்வதற்கு மிகப்பெரிய சிரமங்களை மக்கள் எதிர்நோக்குகிறார்கள். அதேபோல் கேஸை பெற்றுக்கொள்வதற்கு மிகப்பெரிய சிரமங்களை பெற்றுக்கொள்கிறார்கள். அதேபோல் பலதரப்பட்ட மருந்துகள் பெற்றுக்கொள்ள முடியாமல் இருக்கிறது. அதேபோல் சாதாரணமாக மக்களுடைய உணவு தேவையை பூர்த்தி செய்யக்கூடிய பொருட்களுடைய விலைகள் மிகவும் அதிகரித்திருக்கிறது. போக்குவரத்து செலவு அதிகரித்திருக்கிறது. பல இலங்கை போக்குவரத்து சபை சில இடங்களில் டீசல் தட்டுப்பாடு காரணமாக போக்குவரத்துகளை நிறுத்தி இருக்கிறது. மாணவர்கள் பாடசாலைக்கு செல்வதற்கு பல கிலோமீட்டர்கள் நடந்து வந்து பாடசாலைக்கு செல்ல வேண்டிய சூழ்நிலை ஏற்பட்டிருக்கிறது. ஆகவே இந்த தற்பொழுது அரசாங்கத்தினுடைய மக்களுடைய இந்த நெருக்கடி நிலையை இல்லாதொழிப்பதற்கு அரசாங்கம் எப்படிப்பட்ட தீர்மானங்களை உடனடியாக எடுத்திருக்கிறது என்பதை கேட்டால் அதற்குரிய பதில் இல்லை. தற்பொழுது இலங்கைக்கு ஏற்படுத்தி இலங்கையினுடைய மிகப்பெரிய வருமானமாக இருக்கின்ற அந்த சுற்றுலா பயணிகள் வந்து தங்குகின்ற விடுதிகளில் சமையல் எரிவாயு இல்லை. குறிப்பாக கடந்த வாரம் மன்னார் மாவட்டத்தில் இருக்கின்ற 5 சுற்றுலா விடுதிகள் தங்குகின்ற விடுதிகள் இருக்கிறது. அவர்கள் ஒரு எழுத்து மூல கோரிக்கையை விடுத்திருந்தார்கள். சுற்றுலா பயணிகள் இங்கு வருகின்ற போதும் எங்களுடைய விடுதியில் சமைப்பதற்குரிய எரிவாயு இல்லாத காரணத்தினால் நாங்கள் சுற்றுலா பயணிகளை எடுக்க முடியாத சூழ்நிலை இருக்கிறது என்று நான் இது தொடர்பாக அங்கிருக்கின்ற மாவட்ட அதிகாரிகளிடமும் எரிவாயு விற்பனை செய்கின்றவர்களும் இதந்த கவனத்தை கொண்டு வந்திருந்தேன். ஆனால் இன்று வரை அவர்களுக்குரிய அந்த பதிலும் தீர்வும் கிடைக்கவில்லை. ஆகவே கௌரவ அமைச்சர் அவர்களை இந்த இன்றைக்கு மக்கள் இருக்கின்ற அந்த நெருக்கடி நிலை என்பது மிகவும் ஒரு மோசமான நிலையாக இருக்கிறது. அவர்கள் என்ன செய்வதென்று தெரியாமல் இருக்கிறார்கள். தற்பொழுது இலங்கையில் 3 மணித்தியாலங்களும் 20 நிமிடங்களும் மின்வெட்டு நடைபெறுகிறது. அது இன்னும் ஒரு சில நாட்களில் இன்னும் மேலதிகமாக அதிகரிக்கும் என்ற செய்திகள் வந்து கொண்டிருக்கிறது. ஆகவே இதற்கு அவசியமான தீர்வு என்னவென்று சொன்னால், இவ்வளவு காலமும் இந்த அரசியல்வாதிகள் மேலதிகமாக சம்பாதித்த, அதாவது மக்களுடைய வரிப்பணத்தை மக்களுடைய பணத்தை சம்பாதித்த அவர்கள் தனிப்பட்ட ரீதியாக சேர்த்து வைக்கின்ற அந்த பணத்தை உடனடியாக அவர்கள் திரைசேரிக்கு கொடுக்க வேண்டும். அந்த திரைசேரிக்கு உடனடியாக அந்த பணத்தை கொடுப்பதன் மூலம்தான் இந்த அவசரமான நிலையை, மக்களுடைய நெருக்கடி நிலையை அவசரமாக போக்குகின்ற சூழல் இருக்கும். குறிப்பாக அது எல்லா கட்சிக்கும் பொருத்தமானது. கிட்டத்தட்ட 20,000 பில்லியன் டாலர் பணங்கள் இந்த அரசியல்வாதிகளிடம், மக்களுடைய வரிப்பணம், மக்களுடைய பணம், இந்த நாட்டினுடைய பணம் ஒவ்வொரு 2 கட்சிகளுக்கும் பொதுவானது. எல்லா அரசியல்வாதிகளிடமும் இந்த பணம் இருக்கிறது. 20,000 பில்லியன் டாலர் என்பது ஒரு சாதாரண தொகை அல்ல. அந்த பணத்தை எப்படி பெற்று இந்த மக்களுடைய நெருக்கடி நிலையை போக்க வேண்டும் என்ற ஒரு தீர்மானத்துக்கு வர வேண்டும். மக்கள் நெருக்கடி நிலையில் இருக்கிறார்கள். அவர்கள் அன்று தன்னுடைய பிள்ளைக்கு தேவையான உணவுப் பொருட்கள்.
Honorable Sanakyan to the chair.
Please continue.
சாதாரண குடும்பத்தை சார்ந்தவர்கள் தங்களுடைய பிள்ளைக்கு எப்படிப்பட்ட அவர்களுக்கு தேவையான உணவுகளை பெற்றுக் கொடுக்க முடியாத ஒரு சூழ்நிலையில் இருக்கிறார்கள். ஆனால் இன்று பாராளுமன்றத்தில் ஒரு சாதாரண பிரதி சபையினருடைய பதவி என்பது ஒரு நாட்டை கைப்பற்றுவது போல, ஒரு இனத்தினுடைய விடுதலையை கொண்டு வருவது போல மிகப்பெரிய ஒரு காலநேர அட்டவணையில் மிகப்பெரிய வாக்கெடுப்பின் மத்தியில் இந்த சபையில் நிறைவேற்றப்படுகிறது. மக்களுடைய நெருக்கடி நிலை இருக்கின்ற போது இப்படியான ஒரு சாதாரண ஒரு பிரதி சபாநாயகர் பதவிக்கு மிகப்பெரிய நேரம் எடுத்து மிகப்பெரிய ஒரு போட்டித்தன்மையாக இந்த சபையில் நிறைவேற்றப்படுகிறது. ஆகவே இதற்கு முன் பேசிய முன்னாள் அமைச்சர் ரோஹித குணவர்தன் அவர்கள் பேசியிருந்தார், இந்த ஆட்சியை ஒப்படைப்பதற்கு தயார், யார் இதை எடுப்பார்கள் என்று. நான் கூறியிருந்தேன், வெளியில் இருக்கின்றவர்கள் எடுப்பதற்கு தயாராக இருக்கிறார்கள் என்று. இந்த அவர்கள் அவர் கூறியிருந்தார், அவர்கள் பாராளுமன்றத்திற்கு தெரிவு செய்யப்படவில்லையே என்று. உண்மையில் இங்கு அரசியல்வாதிகள், மக்களால் தெரிவு செய்யப்பட்டு வருகிறவர்கள், அவர்கள் எந்த விதமான திறமசாலிகளாக இருக்கலாம். அவர் குறிப்பிட்டிருந்தார், இந்த சபையில் யார் இல்லை, பொறியியலாளர் இருக்கிறார், சட்டமானிகள் இருக்கிறார்கள், பேராசிரியர்கள் இருக்கிறார்கள், வைத்தியர்கள் இருக்கிறார்கள், சகலதுறை அவர்கள் இருந்தும் ஏன் இந்த பொருளாதாரம், இலங்கையில் இருக்கின்ற பொருளாதாரம் இப்படி வீழ்ச்சியடைந்தது என்றால், மக்களுக்காக உண்மையாக தியாகம் செய்யக்கூடிய உள்ளம் கொண்டவர்கள் தேவை. மக்களுக்கு உண்மையாக தியாகம் செய்யக்கூடிய, மக்களுக்காக விட்டுக் கொடுப்பு செய்யக்கூடிய தியாகம் கொண்ட தலைவர்கள் தேவை. அப்படியாக இருந்தால்தான் இந்த நாட்டை முன்னேற்ற முடியும். ஏனென்று சொன்னால், அவர் கூறியது போல இந்த பாராளுமன்றத்திலும் இருப்பார்கள், பாராளுமன்றம் கலைத்து இன்னொரு புதிய பாராளுமன்றம் வரும்போதும் இதே கல்விமான்கள் இந்த சபையில் இருப்பார்கள். ஆனால் இலங்கையினுடைய பொருளாதாரம் ஏன் முன்னேறவில்லை, இலங்கை ஏன் இந்த பொருளாதார நெருக்கடிக்குள் சென்றிருக்கிறது என்று பார்த்தால், இலங்கையினுடைய ஆட்சியாளர்களுடைய தீர்மானம் சகலமும் அரசியல் சார்ந்த தீர்மானங்களாகவே இருக்கிறது. ஒரு பொருளாதார கொள்கையினுடைய தீர்மானங்களாக அல்லது பொருளாதார நிபுணர்களை அழைத்து இந்த விடயங்களை செய்வதால் இலங்கைக்கு பாதிப்பா, மக்களுக்கு நன்மையா என்ற ஒரு கருத்தை கேட்காமல் ஒரு அரசியல்வாதிகள், குறிப்பாக ஜனாதிபதி, தன்னிச்சையான முடிவுகளை எடுக்கின்ற போது அது நாட்டு மக்களை முழுமையாக பாதித்திருக்கிறது. ஆகவே இந்த தொடர்ச்சியான அரசாங்கங்களினுடைய எடுத்த தீர்மானங்கள் மிகவும் பாரதூரமாக இன்றைக்கு எங்களுடைய மக்களை வீதியில் கொண்டே விட்டிருக்கிறது. அது மாத்திரமல்ல, ஒவ்வொரு அரசாங்கங்களும் ஆட்சிக்கு வரும்போது அவர்கள் கூறுவது என்ன, இலங்கையை பொருளாதாரத்தில் வளர்ச்சி அடைந்து வருகின்ற நாடாக நாங்கள் கொண்டு வருவோம் என்று கூறுவதற்கு பதிலாக, இங்கு இனவாத கருத்துக்களை, இனவாத சிந்தனைகளை, தமிழினத்தை அடக்கியாள நாங்கள் எங்களால் தான் முடியும் என்ற கருத்துக்களை மக்கள் மத்தியில் செலுத்தி அந்த வாக்குகளை பெற்று அவர்கள் ஆட்சியில் அமைக்கிறார்கள். அதே வாக்குகளை கொடுத்த மக்கள் 2019 ஆண்டு நவம்பர் மாதம் எந்தவித அரசியல் அனுபவமும் இல்லாத பாதுகாப்பு அமைச்சினுடைய செயலாளராக இருந்த ஒரே காரணத்தினால் இலங்கையில் தமிழர்களை மிக படுரமாக கொலை செய்ததன் காரணத்தினால் நாட்டினுடைய ஜனாதிபதி ஆக்கினார்கள். அது மாத்திரமல்ல, 2020 ஆண்டு கிட்டத்தட்ட 3/2 பெரும்பான்மை பாராளுமன்ற உறுப்பினர்களை அதே மக்கள் வழங்கி அவருக்கு மேலும் பலம் சேர்த்தார்கள். இன்றைய நிலை என்ன? இன்றைக்கு மக்களுடைய கேள்வி என்ன? இந்த அரசாங்கம் வீட்டிற்கு செல்ல வேண்டும். இதே மக்கள்தான் இதே ஜனாதிபதியை தெரிவு செய்தார்கள், இதே பிரதமரை தெரிவு செய்தார்கள், இந்த 3/2 பெரும்பான்மை வருவதற்குரிய வாக்குகளை அளித்தார்கள். ஆனால் இன்று அதே மக்கள் அந்த அரசாங்கத்தை, அந்த ஜனாதிபதியை வீட்டுக்கு செல்லும்படியாக கூறுகிறார்கள். இதே கருத்து, இதே மக்கள் எதிர்ப்பு, இதே நிலைப்பாடு வேறொரு நாட்டில் இருந்தால் அந்த தலைவர் உடனடியாக அவர் ராஜினாமா செய்திருப்பார் என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. நாங்கள் எங்களுடைய மக்களுடைய இன உரிமைக்காக, இன சமத்துவத்திற்காக எங்களுடைய கட்சியில் இருக்கின்ற போதும் எங்களுடைய மக்கள் நீங்கள் வீட்டுக்கு செல்லுங்கள், நீங்கள் வேண்டாம் என்றால் நான் உடனடியாக வீட்டுக்கு சென்று விடுவேன். ரோஹித போகலாகம் அவர்கள் கூறியிருந்தார், ரோஹித அபயகுணவர்த்தன் அவர்கள் கூறியிருந்தார், பாராளுமன்றம் கலைப்பதாக இருந்தால் முதல் கையெழுத்து தன்னுடைய கையெழுத்தாக இருக்கும் என்று. இந்த
அரசாங்கத்தினால்,
அரசியல் கட்சிகளினால் சரியான தலைமத்துவம் மக்களுக்கு வழங்க முடியாது என்ற சூழ்நிலை இருந்தால் அந்த அப்படியான ஒரு தீர்மானத்தை எடுக்கின்ற போது நாங்களும் அதற்குரிய ஆதரவை வழங்குவோம் என்று இந்த சபையில் கூறுகின்றேன். மக்களுடைய அவசரமான நெருக்கடி நிலைக்கு அவசரமான முடிவுகளை, அவசரமான தீர்மானங்களை இந்த அரசாங்கம் எடுக்க வேண்டும். ஊழல் அரசியல்வாதிகளிடம் இருக்கின்ற அந்த ஊழல் பணங்களை, வெளிநாட்டில் இருக்கின்ற டொலர்களை உடனடியாக இலங்கைக்கு கொண்டு வந்து மக்களுக்கு நிவாரணம் கொடுக்க வேண்டும் என்று இந்த சபையின் ஊடாக கேட்டுக் கொள்கிறேன். நன்றி.
ஆனரபிள் ஜெயந்த ஹேரத், யூ ஹேவ் 6 மினிட்ஸ். ஆனரபிள் ஜெயந்த ஹேரத், ஆனரபிள் ஜெயந்த், ஓகே, ஆனரபிள் கேவித குமார் துங்க, ஆனரபிள் கேவித குமார் துங்க, யூ ஹேவ் 12 மினிட்ஸ்.
கரு காரக சபா சபாபதி துமணி, අද මේ ආර්ථික අර්බුදය හමුවේ අපේ රට ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට පෙර මම කැමැති අපේ මුදල් ඇමතිතුමා අලි සබ්රි මෙතුමා, එතුමා දැන් තවදුරටත් අධික ඇමතිතුමා හැටියටත් කටයුතු කරනවා, එතුමා 21 සංශෝධනයක් ගෙනෙන බවටත් ඊයේ මේ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කළා. ඒ සම්බන්ධයෙන් යම් කරුණු වගයක් දක්වා මම මේ ආර්ථික අර්බුදය පිළිබඳ අපේ යුතුකම සංවිධානයේ අදහස මේ සභාව හමුවේ රට හමුවේ තැබීමට කැමැති. 21 සංශෝධනය ගෙන එන බවට අලි සබ්රි අධික නැමැතිතුමා ඉතාම ඉතරම් පහසුවෙන් ප්‍රකාශයට පත් කරන්නේ කෙසේද? 20 සංශෝධනය ගෙනාවේ කවුද? ජනාධිපතිතුමාව අපි ආණ්ඩු පක්ෂයේ මත්ප්‍රවෘණ හැටියට එදා ඒ 20 සංශෝධනයේ තියෙන අඩුපාඩු පෙන්වා දෙද්දී ජනාධිපති නීතිඥකින් හැටියට ජනාධිපතිතුමාව නොම ගෑව්වේ කවුද? ආණ්ඩු පක්ෂය සම්පූර්ණයෙන්ම නොම ගෑවමින් 18 සංශෝධනය මෙවැනි, يعني නොයෙකුත් ආකාරයේ, يعني පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ දැනුම නැත්නම් තමන්ගේ තනතුර නැත්නම් තමන්ගේ වෘත්තිය භාවිතා කරමින් සම්පූර්ණයෙන්ම නොමගෙමින් සඳහා කටයුතු කරේ කවුද? අපි අගමැති මහින්ද රාජපක්ෂ ජන අගමැතිතුමාගෙන් ලබාගත් ඒ 20 සංශෝධනයේ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සාකච්ඡාවේදීත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව නොමගෙවීම සඳහා දැන් මේ සභාවේ කතා වෙන උගතුන්ගේ අවශ්‍යතාව ගැන මම කියන්න කනගාටුයි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයා වූ ජී.එල්. පීරිස් මැතිතුමත්, ජනාධිපති නීතිඥයෙකු අලි සබ්රි මැතිතුමත් තමයි ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව සම්පූර්ණයෙන්ම නොමගැවීම සඳහා කරුණු ඉදිරිපත් කරන්න ඉදිරිපත් වුණේ කියන කාරණේ. ඒ 20 සංශෝධනයේ අද සහ මුලින්ම වරදක් බව පිළිගන්නවා නම්, ඒ අධික නැමැතිතුමාම අලුතෙන් 20 සංශෝධනයක් ගෙන යෑම ගැන කතා කරනවා නම් එතුමා තවදුරටත් අධික නැමැති ධුරේ දැරීමට සුදුසුද? අපි අපිට තියෙන ගැටලුව තමයි ඒ 20 සංශෝධනයේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය තුල කරපු අරගලයක් තුල අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රතිඥාවක් ලබා ගත්තා. ඒ ප්‍රතිඥාව අධික නැමැතිතුමා හැටියට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ අලි සබ්රි මැතිතුමාමයි. වසරක් ඇතුළත ඒ 20 සංශෝධනයේ සම්මත වෙන අවස්ථාවේ පටන් වසරක් ඇතුළත ඒ අපි පෙන්වා දුන් දිත්තපුරවේසිභාවය සම්බන්ධයෙන් වේවා, අගමැතිතුමා හා ජනාධිපතිතුමා අතර බලය බෙදීම සම්බන්ධයෙන් වේවා, විවස්ථා ඒ රජයේ සහ කොමිෂන් සභාවල තනතුරු සඳහා ස්වාධීන පුද්ගලයන් පත්කිරීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් වේවා, ඒවා නිවැරදුණු නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත ගෙන එන බවට, ඒ සඳහා එතුමා ක්‍රියා කරාද, ඒ සඳහා ජනාධිපතිතුමා පත් කරපු ඒ ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත් කරපු විද්‍යුතුන්ගේ කමිටුවට එතුමා කොටස්කාරයෙක් වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අඩුම තරමින් යෝජනාවලියක් ඉදිරිපත් කරාද? එසේ යෝජනාවලියක් ඉදිරිපත් නොකරමින් ජනාධිපතිතුමා පත් කරපු කොමිෂන් ඒ කොමිසම නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමේ කාර්යය නොකරිය යුතු තැනකට නැත්නම් ඒ නොවන්නක් බවට පත් කිරීම සඳහා මේ අධිකරණ ඇමතිතුමා දැනුවත්ව සහය දුන්නේ නැද්ද? එතුමා මේ පාර්ලිමේන්තුවට දුන්න ප්‍රතිඥාව අනුව පසුගිය නොවැම්බර් 16 වෙනකොට ඒ වසර පිරුණම අලුත් ව්‍යවස්ථා කෙටුම්පත මේ පාර්ලිමේන්තුවට ගෙනත් දෙනවා කියපු වසර පිරුණම එතුමාගත්තු පියවර මොකද්ද? එතුමා දුන්න ප්‍රතිඥාව අනුව දිත්තපුරවේසියන්ට මේ රටේ ව්‍යවස්ථා දායක හා විධායකගේ තනතුරු දැරීමට තිබ අවස්ථාව අහිමි කරාද? මේ කිසිවක් නොකර, මේ කිසිවක් නොකර ඊළඟට එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපතිතුමාගේ නැත්නම් අපේ ප්‍රධානම ප්‍රතිඥාවක් මේ රටට දුන්න. ඒ ප්‍රතිඥාව ඉෂ්ට කිරීම සඳහා එතුමා මොනවද කරේ? එතුමා ඒ සම්බන්ධයෙන් උත් පියවරක් නොගත්ත කල ජනාධිපතිතුමා ඒ සඳහා සම්පූර්ණයෙන්ම අර පූජ්‍ය ඥානසාර හඳුරන්ව ඒ එක රටක එක නීතියක් පිළිබඳ කොමිෂන් සභාවක් පත් කළ විදියට විනයක් නැතුව සිරගතව සිට ජනාධිපති සමාවක් යටතේ දැන් සමාජයේ සිටින භික්ෂුන් වහන්සේ නමකට භික්ෂුන් වහන්සේ පිළිබඳ ආදර්ශයට අගෞරවයක් කරන පුද්ගලයෙකුට මේ රටේ එක රටක එක නීතියක් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිත්වය දුන්නම සබ්‍රි මහතා ඉල්ලා සීම යවලා ආපහු ඔහුට වඩා බලතල දුන්නම ඒ තමන් යටතේ ක්‍රියාත්මක වීම සඳහා කටයුතු කරා. ඒතර මේ රටේ ජනයාට කෝටාභය ජනාධිපති ජනාධිතුමා විසින් දුන්න ප්‍රධානම ප්‍රතිඥා දෙකක් මේ රටේ ඒකීයභාවයේ ශක්තිමත් වන නව ව්‍යවස්ථාවක් සහ මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් එක රටක එක නීතියක් මේ ප්‍රතිඥා දෙකම ඉෂ්ට නොවීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයෙක් ඉතාම සැහැල්ලුවෙන් මෙසේ අපි දැන් 21 වෙනි සංශෝධනය ගේනවා කියා තවදුරටත් ඒ තනතුර දැරීම මොනතරම් නිന്ദාසහගතද ලැජ්ජාසහගතද ඒ අඳින ඇඳුමට ගෞරවයක් තියෙනවා නම් අපි ඉතිල්ලා සිටිනවා එතුමාගේ මුදල් යමිති ගමගෙන අපි වෙනම සාකච්ඡා කරමු. කරුණාකර කරුණාකර ඔය අධිකරණ යමිති ගමෙන් ඉල්ලාස්සෙන්න ඔබතුමා මේ රට නොමගෙවීමේ මේ ජනාධිපතිතුමාට කෙරෙහි මේ රටේ ජනතාව හැටන ආරක්ෂක ජනතාව තිබ්බ විශ්වාසයේ බිඳ වැටීමේ ඒ ප්‍රධාන පුද්ගලයෙක් බව කරුණාකල පිළි අරගෙන ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලලා ඔය අධිකරණ යමිති මන්ත්‍රීන් ඉල්ලාස්සෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඊළඟට දැන් එතුමා මේ මුදල් යමිති ධූරයේ සම්බන්ධයෙන් එතුමා මුදල් යමිති ධූරයේ පත් වෙලත් ඉල්ලා සිටි ලිපියක් යවුවා. ඊට පස්සේ අත්‍යවශ්‍යම එතුමා පාර්ලිමේන්තුවේදී අර ජාත්‍යන්තර මුල් අර මුදලට යෑමට පෙර පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනකොට අපි සියලු දෙනා මේ තැන්ගිට එතුමා ඉල්ලා අස්සලා කියලා. සුමන්දරින් මන්ත්‍රීරයා අසුල් ඒ පිළිබඳ ප්‍රශ්න කරාම තමයි කිව්වේ නෑ මම ඉල්ලා සිටිමත් ඉල්ලාස් කරගත්තා කියලා. ඒ මොන වගේ කප්පන් අරගෙනද කියලා අපි දන්නේ නෑ. හැබැයි එතුමා ඒ අවස්ථාවේදී කිව්වා හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරා කියලා. එතුමා මුදල් යමිති හැටියට ඉන්නව නම් ඒ කියන්නේ සබ්බියම එතුමා මුදල් යමිති හැටියට ඉන්නව නම් ඒක ඒ උන් සියලු දෙනාට මේ අලුත් ආර්ථික පිළිබඳ අලුත් කණ්ඩායමට ඉතාම පහසුවක් ඒ නිසා රැඳී සිටින්න කියලා. දැන් ඊයේ විවාදයේ අවස්ථාවේදී අර ස්වෛරීත්‍ය බැඳුම් කර හරහා අපේ රට ණය වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අවස්ථාවේදී සබ්බිය මෙතුමාම පිළිතුර හැටියට දුන්න මුදල් යමිතුමාම පිළිතුර හැටියට කිව්වා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2009 පටන් 2014 අවසානයේ තෙක් ස්වෛරීත්‍ය බැඳුම් කර හැටියට ලබා ගත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 5000 කියන එක ඒ ලේඛනයේ මගේ අතේ තියෙනවා. සබ්‍රිය මිතුමත් මේ ලේඛනයේ අතේ ඇතුව තමයි පිළිතුර දුන්නේ. 2015 පටන් 2019 දක්වා යහපාලන රජයේ මේ ස්වෛරීත්‍ය බැඳුම් කර මගින් ඩොලර් මිලියන 12,050ක් ණයට ගත්තා කියන කාරණේ. දැන් එතකොට මේ ක්‍රියාවලිය තුල මහ බැංකුවේ අධිපති කවුද? මුල කෙටි කාලයක් අර්ජුන් මහේන්ද්‍රන් මහතා, ඊට පසුව මේ කියනම ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතා. එතකොට මේ විපතට වැටීම හැටියට අපේ මුදල් යමිතුමාම මේ කියන දත්තවලට වගකිය යුතු පුද්ගලයෙක්. දැන් මේ අලුත් කණ්ඩායමෙත් ඉතාම ප්‍රබල පුද්ගලයෙක්. අපි දන්නේ අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අපිට දැනගන්න තිබෙනවා අපි දැක්ක පුජන පෙරමුණෙන් ඒ සඳහා ඉස්තුත් කළා තිබුණා ඉන්දියානු මහකොමසාරිස් මිලින්ද මරගොඩ මහතාට. මේ අලුත් ආර්ථික කණ්ඩායම පසුබිමේසිට සිට කරන මෙහෙයට මිලින්ද මරගොඩ කියන්නේ එම මේ රටේ ජනතාවගෙන් නගරාධිපති තනතුරට ප්‍රතික්ෂේප කරපු චරිතය. කොළඹ නගරාධිපති තනතුරට ඉල්ල පෙරවිච්ච චරිතයක්. ඊට ඉස්සෙල්ලා එතුමා කර්මාන්ත සංවර්ධන ඇමති හෝ යම් ඇමති ධුරයක් දරමින් මේ රටේ ජාතික සම්පත් සම්පූර්ණයෙන් විජාතිකරණයට කටයුතු කරපු පුද්ගලෙක්. එතුමාගේ බිරිඳ ශ්‍රී ලංකික පුරවැසියෙක් නෙවෙයි, ඇමරිකානු පුරවැසී භාවයේ තියෙන තැනැත්තිය. ඉතින් මෙවැනි පුද්ගලයන්ද අපේ දැන් මේ විපතට වැටලා තියෙන රට ඔසවා තිබීම සඳහා මේ අලුත් කණ්ඩායමේ සමාජිකයන් වෙන්නේ? මේ නිසා අපි හිතනවා මේ සම්බන්ධයෙන් නැවත බැරෑරුම් ලෙස ගෝඨාභය ජනාධිපති රාජපක්ෂ ජනාධිතුමාගේ ජනවරම තියෙන්නේ අපේ මේ පත්වෙච්ච රජයේ ජනවරම තියෙන්නේ මේ රට ජාතික ආර්ථිකයක් මත ගොඩනැගීම සම්බන්ධයෙන්. ඒ සඳහා සුදුසු කණ්ඩායමක්ද ඒ සඳහා කටයුතු කරන කණ්ඩායමක්ද මේ පත් කරගෙන තියෙන්නේ. ඊළඟට මේ ඊයේ මුදල් ඇමතුමා අපේ අතට පත් කරපු මේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පත් කරපු ලියවිලි. දැන් මේ ලියවිලි මොනවද? එතුමා ඔක්කත් එතුමායි කතාව පැහැදිලි කරේ නැහැ. දැන් පළවෙනි ලියවිල්ල තින්නෙත් ඇනෙක්ස් 1 කියලා. ඇනෙක්ස් 1 කියලා ලියවිල්ල දැන් අර රංජිත් බණ්ඩාර ඇමතුමා කිව්වා බොහොම සන්තෝෂයි මේ භාෂාවලින් ඉඳලා මේ පළවෙනි වැදගත්ම ලියවිල්ල ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි තියෙන්නේ. මම එතුමායින් කලින් උත් ඉල්ලලා තියෙනවා කරුණාකර මේ පාර්ලිමේන්තුවට මේ රටේ ජනයාගේ මව් භාෂාවලින් මේ ලියවිලි ලබා දෙන්න කියලා. පළවෙනි ලිපියේ තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. මොකද්ද මේ ලියවිල්ල? එතුමා පැහැදිලි කරාද? ඊළඟට ආයෙ තව ලියවිල්ලක් තියෙනවා. ඒක සිංහලින් උත් තියෙනවා. මුදල් අමාත්‍යංශය ශ්‍රී ලංකාව රාජ්‍ය මුල්‍යාංශයේ
තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා ඔබතුමාට. තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
මම දැන් කොච්චර වෙලා ගත කරාද?
ඔබතුමාගේ වෙලාවෙන් තව විනාඩි දෙකක් ඉතුරු වෙලා
තියෙනවා. මම කොච්චර වෙලා ගත කරාද?
ඔබතුමාගේ විනාඩි 10ක් කතා කරලා තියෙනවා.
හරි සවන්. හරි. එතකොට මේ 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 ලිපි ලේඛන දැන් මේකෙත් තියෙනවා. කියන්නේ මේ 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 පාර්ලිමේන්තුව සඳහා සකච් කරපු ලියවිලිද නැත්නම් කුමනේ වගේ හැම එකකම තියෙන හැමමමක් කියලා. ඊට පස්සේ තියෙනවා යම්කිසි විදිහක මා ඒව තියෙනෙත් මුදල් අමාත්‍යංශය කියලා. පුද්ගලෙක් නෑ වගකීමක් ගන්න. තනතුරක් නෑ වගකීමක් ගන්න. අපේ පාර්ලිමේන්තුවට මේ තොරතුරු ලබා දෙන්නේ එහෙම. දැන් අපි දන්නවා අපේ දැන් මේ 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 ලියවිලි තුළ විශාල වශයෙන් කතා කරනවා පාඩු ලබන රජයේ ආයතන සම්බන්ධයෙන් අලුත් පියවරක් ගත යුතුයි කියලා. හැබැයි දැන් අපි දන්නවා අපේ තෙල් සංස්ථාව පාඩු ලබනකොට මේ ඊයේ නිකුත් වුණා ලංකා IOC සමාගමේ පසුගිය වසරේ සහ පසුගිය කාර්තුවේ ලාභය ඔවුන්ගේ ලාභය කියන්නේ ශුද්ධ ලාභය දල ලාභය නෙවෙයි ශුද්ධ ලාභය පවති ඉන්නේ පසුගිය මාස 3ට රුපියල් මිලියන 3,376.5ක් පසුගිය වසරට රුපියල් මිලියන 4,814.86ක් මේ ආයතන වලට ලාභ ලබන්න පුළුවන් නම් ඒ මිලටම මේ ඉන්ධන අලෙවි කරන යම් යම් කාල වල පොඩි වෙනස්කමක් තියෙන්න පුළුවන් පාඩු ලබන්නේ කොහොමද? අපි ඒ වගේම දන්නවා 100%ක් රාජ්‍ය මේක තියෙන මිල්ක ආයතනයේ වසර ගණනාවක් පාඩු ලැබුවා ජනාධිපතිතුමා සිම්පත් කරපු තරුණ වෘත්තිකයෙක්ගේ පසුගිය වසර දෙකේම ලාභ ලැබුවෙන් පස්සේ ඔහුට කතාවක් නොකර ඔහුට ඔහුගේ තනතුරින් ඔහු ඉවත් කරා කිසිම හේතු විමසීමකින් තොරව. ඒ නිසා මේ තියෙන්නේ මේ රාජ්‍යයේ මැදිහත් වීම පිළිබඳ ප්‍රශ්නයක්ද නැත්නම් අපි එක එක පක්ෂ දේශපාලන ඌමනාවන් මත මේ ආයතන භාවිතා කිරීම පිළිබඳ ගැටලුවක්ද? දැන් මේ ගැටලු සම්බන්ධයෙන් කල්පනා කරනකොට අපේ අදහස නම් ඔව් මුල්‍ය ආයතනයට යම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. හැබැයි අපිට අපේ රටේ ශක්තිය මත අපේ ජාතිකාත්මක ගොඩනැගීම කුමන කැපවීම හෝ කර ඒ අනාගතය උදාකර ගැනීම සඳහා තමයි 60 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ. චීනය ජපානය වේවා චීනය වේවා වියට්නාමය වේවා මේ ආසියානුවේ ඉන්දියාව වේවා නෙගටිව් රටවල් නෙගිට්ටේ ලෝක බැංකුවේ නැත්තම් ජාත්‍යන්තර මුල් අරමුදලේ උපදෙස් මත නෙවෙයි ඔවුන්ගෙන් යම් යම් සහන ලබාගෙන හැබැයි තමන්ගේම වූ ජාතික ප්‍රතිපත්තියක් අවසන් කරනවා නිෂ්පාදන ආර්ථික ගොඩනැගීම තුළ තප්පරේ ඉවර කරනවා. මට මේ අවස්ථාව අවසන් කිරීම සඳහා මං කැමැති කුමාතුංග මුනිදාස මහතා මීට අවුරුදු 80කට පමණ පෙර දැක්වූ අදහසකින් අවසන් කරන්න. අලුත් අලුත් දැන් නොදන්න ජාතිය ලෝනනගී හිඟාකාම බැරුණු තන ලගී ගයා මරගී. අපි ලගී මරගී ගයා වැළලමුද නැත්තං ධෛර්ය සම්පන්නව නැගී සිටිමුද?
බොහොම ස්තුතියි. Honorable Roshan Ranasinghe, you have 14 minutes.
මූසන උලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ප්‍රථමයෙන්ම මම කනගාටු වෙනවා මේ පාර්ලිමේන්තුවේ 225 මන්ත්‍රීවරයෙක් විදියට අද රට දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවේ මේ 225 දෙනාට එකතු වෙලා මේ රට මුහුණ දෙන ප්‍රශ්නය වෙනුවෙන් විසඳුමක් ලබා දෙන්න නොහැකි වීම සම්බන්ධ රටේ ජනතාව ඉල්ලන්නේ මොකක්ද කියන එක ආණ්ඩුව හරියට අවබෝධ කරගනත් නැහැ. විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂය අවබෝධ කරගනත් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා ත්‍රෛනිකායක මහානායක හිමිවරු කාදිනල් හිමිපාණන් මැතිවරණ කොමිෂන් සභාව නීතිඥ සංගමය මේ සියලු දෙනාම නායක හාමුදුරුවන් වහන්සේලා ප්‍රමුඛව සියලුම ඒ ආයතනයන් ප්‍රකාශ කර සිටියේ සියලුම පක්ෂ එකතු වෙලා මේ රටේ ජනතාව වැටලා ඉන්න අර්බුදයෙන් සහ අනාගතේ පෙනෙන බියකරු තත්ත්වයෙන් බේරගන්න ගලවගන්න සියලුම පක්ෂ එකතු වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. අපි දන්නවා දැන් සමගි ජන බල වේගය ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙනල්ලා තියෙනවා. ඒකට කරුණුත් තියෙනවා. ආණ්ඩුව අසාර්ථකයි අසාර්ථකයි කියන එක ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අසාර්ථකත්වයක් පැහැදිලිව තියෙනවා. හැබැයි මේ විශ්වාස භංගයෙන් පස්සේ සමගි ජන බල වේගයේ ආණ්ඩුවක් හදන්න වගකීම බාර ගන්නවද කියන එකඟත්වයේ රටට ප්‍රකාශ නොකර අසාර්ථක තත්වයෙන් අරාජික තත්වයකට වැටෙනවා. අසාර්ථකත්වයේ තියෙන ආණ්ඩුව නිසා රට අසාර්ථක වෙලා තියෙනවා. මේ ආණ්ඩුව හරි නැතුව කියපුවහම අරාජික තත්වයකට රට වැටෙනවා. ඒ නිසා අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙන්න සූදානම්. විශ්වාස භංගය ගෙනල්ලා තියෙන සමගි ජන බල වේගය නම් ඔබතුමාලා මේකේ වගකීම අරගෙන අනිත් පක්ෂ එක්ක සාකච්ඡා කළා ආණ්ඩුව බාර අරගෙන කරන්න ඔබතුමාලා මේ රටේ ප්‍රශ්න විසඳන්න අනිත් අය එකතු වෙනවා නම් අපේ සහයෝගයක් දෙනවා. මම සහයෝගය දෙනවා. කිසිම ගැටලුවක් නැහැ. එනිසා විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී කියන්නේ ජනතාවගේ මූලික අවශ්‍යතා ටික. දැන් පොහොර ප්‍රශ්නෙට අදටත් විසඳුමක් නැහැ. පොහොර ප්‍රශ්නෙට අදටත් විසඳුමක් නැහැ. ජනතාවගේ මම ස්තුතිය පුද කරනවා ජානක වක්කුමුරුමැතිතුමා කිව්වා දැන් වගාහණි මුදල් ටික දෙන්න කටයුතු කරනවායි කියලා. හැබැයි අපි පොහොර ටික කඩිනමින් ගේන වැඩපිළිවෙලක් ගෙනාවේ නැත්නම් තව මාස 4කින් ඒ අඩුවෙන නිෂ්පාදනයේ සහල් ප්‍රමාණය ගේන්න 1/10කින් වියදමක් කරන්න වෙනවා. අද රටේ ජනතාවගේ තියෙන ප්‍රශ්න වලට මූලික අවශ්‍යතා ටිකට මුදල් ටික වියදම් කරන්න විදියක් නැහැ ඇයි? අතුරු අයවැයක් ගේන්න ඕන. අතුරු අයවැය ගේන්න විදියක් නැතුව කල් මරනවා. මෙහෙම තත්ත්වයක් තියෙනවා. කල් මරන්න ක්‍රමයක් නැහැ මේ රටේ ජනතාව. කල් මරන්න මේ රටේ ජනතාව අගාධයට වැටින්. මේ රටේ ජනතාව අර්බුදවලට මුහුණ දෙයි. එමනම් සමගි ජන බල වේගයත් එකතු වෙන්නේ නැත්නම් ජාතික ජන බල වේගයත් එකතු වෙන්නේ නැත්නම් රජයේ වගකීමක් තමයි කඩිනමින් අතුරු අයවැය ගෙනල්ලා මූලික අවශ්‍යතා සඳහා අවශ්‍ය මුදල් ටික වෙන් කරලා. දැන් අපි දන්නවා අපි පහුගිය කාලේ දිගින් දිකටම කිව්වා සියලුම බදු අයින් කරපුවාම රටක් දුවන්නේ කොහොමද? දැන් මේ වෙලාවේ බද්ද දාන එක පැත්තකින් ජනතාවට ලොකු අසීරු තත්ත්වයක්. හැබැයි ඒත් සාමාන්‍ය යම් මට්ටමකින් හරි බදු ප්‍රමාණයක් වැඩි කරන්නම වෙනවා. අපි දන්නවා තව ටික දවසක් යනකොට සමහර ආයතන කොහොමද දුවන්නේ? ව්‍යාපාර සම්පූර්ණයෙන් කඩාවැටෙනවා. ඒ ව්‍යාපාරවල රැකියා කරපු ඒ සහෝදර සහෝදරියන්ට අත්වෙන ඉරණම මොකක්ද? වැටුප ගෙවා ගන්න ව්‍යාපාරයට බැරි වෙනකොට ව්‍යාපාර ස්ථාන පවා ගිනිබත් කරන තත්ත්වයකට යන්න අපිට ඉඩ තියන්න බෑ. ඒ නිසා මම නම් මේ ආර්ථික අර්බුදය විසඳන් කැබිනට් අමාත්‍ය ධූරයක් පරිත්‍යාග කරපු මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට ගොවි ජනතාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ධූරයේ අත්තරපු මන්ත්‍රීවරයෙක් විදියට මේ ආර්ථික අර්බුදය විසඳන්න යෝජනා ගේන්න පුළුවන් තවත් මේ රටේ ජගතෙක් උගතෙක් ඉන්නවනම් මේ මන්ත්‍රී ධූරේනුත් ඉල්ලා අස්වලා ඔහුට අවස්ථාව ලබා දෙන්න සූදානම්. තනතුරු නෙමෙයි බලපොරය නෙමෙයි අපිට ඕන මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. එනිසා කවුරු හෝ මේ වගකීම බාර අරගෙන හරියට ඒ කටයුත්ත සාර්ථක කරොත් ඊළඟ මැතිවරණයකදී ජනතාව පෙළ ගැහි. මේ වගේ මොහොතක මැතිවරණයක් සඳහා මේ 225න් කුමන පක්ෂයක් හරි මහජනතාව අතරට ගියොත් ඡන්ද නෙමෙයි හම්බෙන්නේ ගුටි. ඡන්ද නෙමෙයි හම්බෙන්නේ පොළු පාරවල්. මේක අපි තේරුම් අරගෙන කටයුතු කළ යුතු වෙනවා. අද අපි දැක්කා දැන් හිටපු නියෝජ්‍ය කතානායකතුමා ඉල්ලාස්සුණා. අපි දන්නේ මොකද්ද කාරණේ ඉල්ලාස් වෙච්ච. නැවත එතුමම පත් කරනවා. එතකොට එක පැත්තකින් මේ රටේ මෙච්චර අර්බුදයක් තියද්දී පාර්ලිමේන්තුව වෙනුවෙන් මෙච්චර මුදල් ප්‍රමාණයක් වියදම් කරද්දී අද පැය කීයක් කාලයක ආදානවද එකම කාර්යයක් වෙනුවෙන් මේකද තියෙන ප්‍රශ්නේ රටේ. ඒක නිසා පැහැදිලි ලෙසම කනගාටුදායක තත්ත්වයක්. ද්‍රවශීලී ඩොලර් සංචිතය ඩොලර් මිලියන 40ට වැටෙනකොට අපි මේ අර්බුදයෙන් ගොඩ ගන්න නම් අනිත් ද්විපාර්ශ්වික සාකච්ඡා වලට යන්න වෙනවා. ඒ වගේම කඩිනමින්ම ලෝකේ අනිත් රටවල් වලට ආරාධනා කළා ආධාර සමුළුවක් කඩිනමින් තිබීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා හොඳ යෝජනාවක් කළේ. ඒක හොඳ කාර්යයක්. ඒක අපි විශේෂයෙන් මේලාදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා අද මේ වන විට මිනිස්සු නැවත වතාවක් තෙල් පෝලිමේ ගෑස් පෝලිමේ අව්වේ දුක් විඳිනවා. මේ ප්‍රශ්න වලට මූලික අවශ්‍යතා ටිකට විසඳුම් ටික දී ගන්න බැරුව නිසා අනිත් සියල්ලම අපි බලන්න ඕන ප්‍රමුඛතා දෙනකොට මේ රටට මොනවද එන බාණ්ඩ. දැන් පහුගිය කාලේ අපි දැක්කා එක එක කර්මාන්ත ශාලා රටේ ඇති වෙනකොට මිල පහලෙයි කියලා. නෑ මම පැහැදිලිවම කියනවා මේ රටේ වෙච්ච සිද්ධිය තමයි එක්කේ ආණ්ඩුව ආවා. ඒ ආණ්ඩුවලට කොහෙන් හරි ජැක් වෙනවා. ඒ ආණ්ඩුවල වාසි අරගෙන තමයි ඔය මේ රටේ ඉන්න ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කියන ගෙන් භාගයක් කටයුතු කරා. දැන් දේශීය ව්‍යාපාර ශක්තිමත් කරන්න කියලා කර්මාන්ත ඇති වෙනවා. රුපියල් 1000 තිබ්බ සිමෙන්ති මිටිය 3000ට යනවා. මොන රටේ තත්ත්වය? ඒ වගේම මෙතන ප්‍රධාන අවශ්‍යතා ටික බඩු බාන්න ටික ගේන්න බෑ. පහුගිය මාසේ හැමාරේ ඇලුමිනියම් ගේන්න මන්ත්‍රීතුමා බලන්න කීයක් ඇලුමිනියම් ගේන්න මේ කීයක් ඇරලා තියෙනවද කියලා ණයවර ලිපි මෙන්න තත්ත්වය. ඒක නිසා සම්පූර්ණයෙන්ම අද ඩීල් බවට පත් වෙලා දේශපාලනයක් ඩීල් ව්‍යාපාරක් ඩීල් මෙන්න මේ තුල තමයි රට අරාජිකකරණයට වෙලා තියෙන ප්‍රධාන වශයෙන්ම අපි දකින්න. මේ රටේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් භාගයක් කෝටි ප්‍රකෝටිපතිව වෙලා තියෙන රාජ්‍ය දේපළ මංකොල්ලකා. මං නම් වශයෙන් ඕනනම් නම් වශයෙන් දෙන්න. එක්කෝ රාජ්‍ය දේපළක් ලියාගෙන එහෙම නැත්නම් වක්‍රෝ හෝ ඍජුව රාජ්‍ය දේපළවල මුදල් භාවිතා කරලා. මේක තමයි ඇත්ත කතාව. එනිසා දැන් ඒ අතර තවත් කණ්ඩායම් හැදෙනවා ඊළඟට. ඒ අය හැදෙනවා නැවත මේ පාර්ලිමේන්තුව ඇතුළට රින් ගන්නත් හදනවා. රාජ්‍ය දේපළ මංකොල්ල කාලා රාජ්‍ය සහයෝගයෙන් ධන කුවේරයෝ වෙච්ච අය බලනවා දැන් කොහොමද පාර්ලිමේන්තුවට රිංගලා ඊළඟට මේ රට කන්නේ. අපි දැක්කා එදා හොඳ කතාවක් කියලා තියෙනවා අපේ ඌරු වර්ගයේ වන්නිල ඇත්තෝ. මලමිනිය මැරිච්ච මලමිනිය මස්ටික කන කපුටෝ 225ක්. මේ කතාව එක පැත්තකින් හරි මන්ත්‍රීතුමා. මේක තමයි ඇත්ත. අන්න ඒකයි මම කිව්වේ අන්නේ කපුටෝ 225න් එකෙක් වෙලා ඉන්න ලැබීම පිළිබඳව මම ලැජ්ජා වෙනවා. මේක තමයි යථාර්ථය. අපි මේකට නෙමේ ආණ්ඩුවක් හදන්න කැප වුණේ. එදා යහපාලනේ මහ බැංකුව මංකොල්ල කාලා ඉන් පස්සේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ ජනතාව ආරක්ෂාව නැති වෙනකොට අපි හිතුවේ අපි කැප වුණේ 225ම එපා කියද්දී මේ රටේ ජනතාව කිව්වා පාර්ලිමේන්තුවේ 225ම එපා. පිටින් කෙනෙක්ගේ ජනාධිපති අපේක්ෂාව ඒ එතුමාව ජනාධිපති කරන්න අපි කැප වුණා. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි මම හොඳට අවබෝධ කරගත්තා මේක ඇතුලේ ඉන්න පිරිසිදු මහ පොළොවේ අත්දැකීම් තියෙන 225 කෙනෙක් තමයි ඊළඟට මේ රටේ ජනාධිපති අපේක්ෂකයා කර යුතු වෙන්නේ. මේක තමයි ඇත්ත කතාව. මේ 225ට හොඳට මහ පොළොව තේරෙනවා. මේ 225ට මහ පොළොවේ බිම් මට්ටමේ හදගැස්ම තේරෙනවා. හැබැයි අද තියෙන ප්‍රශ්නය නොතේරෙනවා වගේ ඉන්න එක. දැන් කියනවනේ ජනාධිපතිතුමා මේ 225 නෙමෙයි ඒක හින්දා එතුමාට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් අකෝසාලේ මේ 225ට මේක තේරෙනවනේ මහ පොළොව.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ඒ නිසා ඇයි මහ පොළොවේ තත්ත්වය තේරෙනවා නම් ඔබතුමාලා ගෞරවය ගන්න. මේකේ දක්ෂෝ ටික අපි බහිමු. නායකයන්ට ඕන විදියට ඉන්න නෙමෙයි. අපිට කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ සමගි ජන බලවේගයේද ජාතික ජන බලවේගයේද පක්ෂ නායකයාගේ තීන්දුව එක තියලා පැත්තකට විසිකල්ලා ඩීල් දේශපාලනේ පැත්තකට තියලා අපි එකතු වෙලා කටයුතු කරමු. වෙලාවකට අපි දකිනවා හැම තැනම ඩීල්. ඒක හින්දා මේ රටේ ජනතාවට ඩීල් දේශපාලනේ තිත්ත වෙලා තියෙනවා. එනිසා ඩීල් වලින් තොර දේශපාලන වැඩපිළිවෙලකදී අවංකව මෙතන එකතු වෙන්න පුළුවන් හොඳ පිරිසක් ඉන්නවා. වංචාව දූෂණය තොර අවංක කණ්ඩායමක් මේ 225 තුල ඉන්නවා. ආණ්ඩු පක්ෂෙත් ඉන්නවා විපක්ෂෙත් ඉන්නවා. මෙන්න මේ අය ජනතාව වෙනුවෙන් ඉදිරියට එන්න ඕන මොහොතක් කියන එක විශේෂයෙන් මම මේලාදී සිහිපත් කරනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි අපි දන්නවා මේ රට තවත් ඉදිරියේදී තවත් පල්ලෙහාට යයි. හැබැයි එතනින් හරි ආකල්පමය වෙනස පටන් ගන්න වෙනවා. ආකල්පමය වෙනස. ඒ ආකල්පමය වෙනස කරන්න අපි එනවා. හැබැයි එක්කෙනෙක්වත් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ජාතික ප්‍රතිපත්ති ටික කඩිනමින් අපි හදන්න වෙනවා. එක් එක් ආණ්ඩුවට එන විදියට වෙනස් නොවන් ආකල්පමය වෙනස කරන්න නම් මේ රටේ සම්පූර්ණ පරිපාලන ව්‍යුහය ගෙනියන රාජ්‍ය සේවයෙන්ම තමයි ආකල්පමය වෙනස පටන් ගන්න ඕනේ. ජනතාවගේ ඡන්දය බලාගෙන සමෘද්ධිය දීලා ජනතාව රවට්ටනවා වෙනුවට වැඩ කරන ජනතාවක් බවට පත් කරලා දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ මුළු ජපානෙම ජනතාව මහන්සි වෙලා කැප වෙලා වැඩ කරලා තමයි රට දියුණු කරලා තියෙන්නේ. ඒ නිසා ආකල්පමය වෙනස කියන්නේ සහනාධාර නෙමෙයි, යපුම් මානසිකත්වය නෙමෙයි, රාජ්‍ය සේවය තුල පැයටවත් හරියට වැඩ නොකර ඉඳීම නෙමෙයි. ආකල්පමය වෙනස කියන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ අනාගත සුබසිද්ධිය උදෙසා නැවත මේ රට ගොඩනැගීමේ වගකීමයි කියන එක විශේෂයෙන් අපි සිහිපත් කරමු. පක්ෂ වශයෙන් බෙදිලා
කෑල්ලක්
නැගෙනහිර වෙන් වෙන්නත් දකුණ වෙන විදියකට කටයුතු කිරීමත් නොව අපි සියලු දෙනා එකවන්ව නැගිටලා මේ රට ගොඩගන්න කටයුතු කරන්න කැපවෙමුයි කියන ආරාධනාව කරමින් මේ පාර්ලිමේන්තුව තුල මහජන මුදල් ටික තවත් මේ පාර්ලිමේන්තුවේ කල්මරලා එක් එක් කෙනාට විවේචනය කරලා මහජන මුදල් කාබාසිනියා නොකර අපි සියලු දෙනා එක්ව කටයුතු කරමුයි කියන පණිවිඩය ලබා දෙමින් මගේ අදහස් දැක්වීම අමාරු කරනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි.